Karu Mahinda Rajapaksa Mathithuma.
නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමාගේ කතාවෙන් පසුව මට මේ අවස්ථාව ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. එතුමාගේ හැඟීම් බර කතාව අපිට අවබෝධ කරගන්න හැකි හැඟීමකින් යුක්තව කතා කරන්නේ ඇයි කියලා. කිසි වෙතත් තුන්වෙනි අයවැයේදී අපේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම සතුටු වෙනවා. අපි මෙවර අයවැයි මුදල්ම තියෙන සාර්ථක සමාලෝචනයක් නැති හේතුව පිළිබඳව නම් එවැනි සමාලෝචනයක් කරන්නට ජයග්‍රහණයක් හෝ වාසීන් කිසිවක් අප ආර්ථිකයට හෝ රටවැසියන්ට ලැබී නැති නිසාගිය. ඔවුන්ට කියන්න යමක් නැති නිසා වෙන්න ඇති. අපි ඇයි කියලා ඇහුවොත් රැකියා දුන්නායයි කියලා කියන්නද, වෙළදාම සරු කළායයි කියන්නද, අධ්‍යාපන සහ සෞඛ්‍ය ශේෂ්ඨයේ වර්ධනය කළායයි කියන්නද, ගොවීන්ට සහන දුන්නායයි කියන්නද, විදේශ ආයෝජකයින් ආවයි කියන්නද, රුපියල ශක්තිමත් කළායයි කියන්නද, අඩුම තරමින් පෙට්‍රෝල් ටිකවත් වේලාවට දුන්නයි කියන්නද, එහෙම කිසිවක් යන්නට අපොහොසත් වන විට නියඩව සිටීම වඩා හොඳයයි සිතනවාට මුදල් ලමිතුමාට දුස් කියන්න පුළුවන්ද? බදු දැනටමත් දෙගුණ කරලා ඉදිරියේදී බදු තවත් ඉහළට. ජනතාවගේ ආර්ථික හෝ වෙනත් ජයග්‍රහණ ගැන කිසිවක් කියන්නට මංගල සමරවීර ඇමතිතුමා අපොහොසත් වුවත් මෙම හවුල් රජයේ එක් විශාල දස්කමක් ගැන නම් ඌ මහත් ආඩම්බරයෙන් කතා කළා. එනම් රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 2014දී පැවති 11.5 සිට 2016දී 14.2 දක්වා වැඩි කර ගැනීම මේ හවුල් රජය සමත් වුණා. එම බදු මුදල රුපියල් වලින් 41%ක වැඩිවීමක් කියාද මුදල් නැමැති ප්‍රකාශ කළා. එපමණක් නොව 2017 රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 15%කට කිට්ටු වන අගයට ළඟා කරගන්නටත් එම ඉලක්කයට ගමන් කරන විට තවත් 13%කින් රජයේ ආදායම රුපියල් වලින් වැඩි කර ගැනීමටත් තම හවුල් රජයේ බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවා. එපමණක් නොව ආදායම් බදු භාණ්ඩ සාසේවා බදු, රේගු බදු, සුරා බදු, දඩ මුදල්, රාජ්‍ය ගාස්තු යනාදී සියල්ලම තවදුරටත් වැඩි කරමින් මධ්‍යම කාලීනව රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයෙන් 20%ක දැවැන්ත අගයකට පත් කරගන්න බවද එතුමා ගාම්භීරව මේ සභාවට ප්‍රකාශ කළා. මා සිතන ආකාරයට ඔහු මෙසේ පවසන විට අපේ රටේ ජනතාව පටිතද කරගෙන බලාපොරොත්තු ශුන්‍යව එළඹෙන බදු පීඩනය දෙස මහත් චකිතිකයෙන් බලා සිටින්නට ඇතැයි මම විශ්වාස කරනවා. ඒත් ඒ වෙලාවෙම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරී වොෂින්ටන් නගරයේ සිට ඔවුන් දැන් ශ්‍රී ලංකා රජය තම ආයතනයේ කීකරු ගෝලයෙක් බවට පත් කර ගැනීමට හැකිවීම ගැන සන්තෝෂයෙන් ජයපැම්පානයේ ඉදෙන්ට ඇතැයි මා විශ්වාස කරනවා. රාජ්‍ය ආදායම් වැඩි කරගන්නවා කියන්නේ හොඳා නායකතුමනි මොකද්ද? රජය මෙලෙස රජයේ ආදායම් වැඩි කරගන්නවා කියන කියමනෙන් අදහස් වන්නේ කුමක්ද? රජයේ ආදායම් වැඩිවන්නේ කෙසේද? කවුද රජයට මේ මුදල් දෙන්නේ? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සහ යථාර්ථය අවබෝධ කර ගැනීමට රජයේ ආදායම සහ වියදම පෙන්වා දෙන අයවැය සාරාංශයක් දෙස අපි සිත් යොමු කරමු. එසේ කරද්දී අපිට පෙනෙන්නේ ජනතාවගෙන් සහ ව්‍යාපාරවලින් එකතු කරගෙන ගෙරෙන බදු ප්‍රමාණය 2014 සිට 2018 දක්වා දෙගුණ වීමට නියමිත බවයි. රුපියල් බිලියන වලින් ආදායම් බදු 198 සිට 375 දක්වාද, භාණ්ඩ සහ සේවා බදු 616 සිට 1239 දක්වාද, විදේශ වෙළඳාමේ බදු 236 සිට 420 දක්වාද, මුළු බදු 1050 සිට 2034 දක්වාද වැඩි කර ඇති බව එම සාරාංශය පෙන්වා දෙනවා. එයින් පෙනී යන්නේ අප රටේ ජනතාවට සහ ව්‍යාපාරිකින් 2014දී අපේ රජයට ගෙවූ සමස්ත බදු සංසන්දනය කරන විට 2018දී මේ හවුල් රජයට ඒ වගේ දෙගුණයක් බදු ගෙවීමට නියමිත බවය. කරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනතාව මත බදු සහ දඩ පනවමින් සියලු රාජ්‍ය සේවාවන් සඳහා ගාස්තු වැඩි කරමින් ජනතාවගේ සාක්කුවලින් මුදල් සූරාගෙන රජයේ ආදායම් වැඩි කර ගැනීම මේ හවුලේ දකින මහත් හපංකමක් ලෙසයි. ගරු අගමැතිතුමා සහ ඌගේ කීකරු මන්ත්‍රීවරු පිරිස සෑම විටම රටේ ආර්ථික ප්‍රගතිය ගැන කතා කරද්දී පවසන්නේ මේ බදු ආදායම් වැඩි කර ගැනීම මහත් ජයග්‍රහණයක් බවයි. ඇත්තෙම මේ ජනතා සල්ලි සීමාවක් නැතුව සූරා කන හපංකම කමේ කැඩපත කුමක්ද? ඒ කැඩපත වන්නේ අපේ රටේ අහිංසක ජනතාව දහඩිය මහන්සියෙන් වැඩකොට උපයා ගන්නා මුදල් වැඩි වැඩියෙන් මේ ආණ්ඩුව ලබා ගන්නා බව නොවේද? වැඩි කරගන්න බදුවලින් මොනවද කරන්නේ? ගරු, මෙලෙස අසීමිත ලෙස ජනතාවගෙන් සූරා ගන්නා මේ මුදල් වලින් මේ නාස්තිකාර වංචනික හවුල් රජය කර ඇති සංවර්ධනයේ වැඩ මොනවාද? එක විදුලි බලාගාරයක් හැදුවාද? එක වරායක් වැඩි දියුණු කළාද? එක ගුවන් තොටුපළක් අලුත් වැඩියා කළාද? එක අධිවේගී මාර්ගයක් තැනුවාද? එක නව පාලමක් ඉදි කළාද? එක නව වෙළඳ කලාපය ව්‍යාපාරිකයන්ට ලබා දුන්නාද? එක කුණු ගොඩක් අයින් කළාද? එක අලුත් රස්සාවක් බිහි කළාද? මා මේ අසන ප්‍රශ්න සියල්ලන්ට පිළිතුර මම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් ඒවාට උත්තර අප රට වැසියන් දන්නවා. ඔබතුමත් දන්නවා. ජනතාවට යහපතක් ගෙනෙන කිසිවක් නොකලාට ජනාධිපති ඇමතිවරු වෙනුවෙන් සිය ගණනින් නව වාහන නම් ගත්තා. යුද්ධයක් නොමැතිවත් මත්තල ගුවන් තොටුපළ විකිණීමට නියමිත මුදලට සමාන මුදලකට පරණ යුද්ධ නැවක් ගත්තා. රුපියල් බිලියන 145ක පමණ වැඩිපුර පොලියක් රජයට ගෙවන්නට සිදු වුණත් ශ්‍රී ලංකා ඉතිහාසයේම දැවැන්ත මගඩිය වෙන මහා බැංකුවේ බැඳුම් කර මගඩිය කළා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව අහස්‍යානා ඇනවුම් අත්විටුවීම නිසා රුපියල් බිලියන 15ක විශාල වන්දියක් ගෙව්වා. පෝට් සිටි ව්‍යාකෘති අත්වනෝමතික ලෙස නැවැත්වීමෙන් රුපියල් බිලියන 21ක් වන්දියක් ගෙවීමට සිදු වූ නිසා ඒ වෙනුවට අලුත්ෙන් ගොඩ කරන ඉඩම් අක්‍ර ගණනාවක් ඉඩම් කොටසක් චීන සමාගමට ලබා දෙන්න සිද්ධ වුණා. අනුවන ආර්ථික හා මුල්‍ය කල්මනාකාරීත්වය ඔස්සේ ශ්‍රී ලංකා රුපියලේ දැවැන්ත අවප්‍රමාණය නිසා 2015දී සහ 2016දී රුපියල් බිලියන 426 රටේ ණය තොගයට එකතු කරගත්තා. මෙවැනි මහ පරිමාණයේ දූෂණ අක්‍රමිතා හා නාස්ති ඔස්සේ අද වින විට අප රටේ ආර්ථිකයේ දැවැන්ත අර්බුදයකට ගොදුරු වී තිබෙනවා. එයින් ගොඩවීමේ කිසිදු උපාය මාර්ගයක් මෙම අයවැයේ හෝ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ වෙන විට පස් වතාවක් රටට ඉදිරිපත් කොට ඇති රජයේ දැක්ම සහ සැලැස්ම හරහා හෝ ඉදිරිපත් වී නැත. ඒ නිසා මුළු රටම අර්බුදයෙන් අර්බුදයට ගමන් කරනවා. සෑම ශ්‍රේෂ්ඨයම සේවය කරන අප රටේ පුද්ගලයන්, වෘත්තිකයන්, ශ්‍රමිකයන් අද මහපාරේ තමන්ගේ දුක කියනවා, විසඳුම් ඉල්ලනවා, උද්ඝෝෂණ කරනවා. ඒත් රටට ඇවුම්කන් දෙන්න නායකයෙක් නැහැ. රටේ නායකින් එකින් එකට ගැටලු හුවමාරු කරගන්නවා, එකින් එකට දොස් කියනවා. මට සහ පසුගිය රජයට චෝදනා එල්ල කරනවා. ඒත් ඒවා කිරීමේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඒ බව අප රටේ සියලුම ජනයා දැන් අවබෝධ කරගෙන හමාරයි. කරු නියෝජ්‍ය නායක කතානායකතුමනි, ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට බැරි වුණාට ප්‍රශ්න ඉදිරිපත් කරන ඉල්ලීම් කරන සියලු දෙනාට පහර දෙන්නට සහ හිරේ දාන්න මේ රජය අති දක්ෂ වෙලා තියෙනවා. මේ වෙන විට යහපාල රජයේ සෑම ජනකොටසම පායේ මහපාරට ඇද දමලා පහර දීලා හිරේ දාලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ වෙනුවෙන් සටන් කරනකොට මං ඉතින් දැනටම 13 දෙනෙකුට වැඩිය දාලා තියෙනවා. ගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ දර්ශනයට අනුකූලව බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇතුළු ජන කණ්ඩායම් රාශියක්ම පොලිස් බැටන් පොළු පාරවල්, කඳුළු ගෑස් ප්‍රහාර සහ අධිපීඩන ජල ප්‍රහාර වලින් සංග්‍රහ ලබා තිබෙනවා. දහස් ගණනක් හිලබත් කාලා තියෙනවා. පාර්ලිමේන්තුවට එනකොට මන්ත්‍රීවරු මතර මගදී නවත්තනවා. ශ්‍රීමත් SWRD බණ්ඩාරනායක මැතිතුම් ස්ථාපනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති රුකියට පිටුවා ඇති රජයක සංග වෙද ගුරු ගොවිකම් කරු යන පංච මහා බලවේගයන්ට ලබා දෙන මේ සැලකීම ඇත්තෙම පුදුම සහගත නොවේ දැයි ඔබගේ මතක් කර දෙනවා. ගරු කතා නියෝජකයන්, මේ හවුල් රජය තවත් ක්‍රියාවලියකට ඉතා දක්ෂ බවද කිව යුතුය. එනම් මේ රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීම, මේ රටේ තිබෙන සීමිත ඉඩම් ප්‍රදේශිකයන්ට කිසිදු බාධාවකින් තොරව මිලදී ගැනීමට මේ අයවැයෙන් අවසර ලබා දී තිබෙනවා. මෙලෙස ඕනෑම විදේශිකයන්ට ඉඩම් ගැනීමේ අයිතිය ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ලබා දී තිබූ නිසා ඒ රටවල තරුණ තිරයන් මේ වෙන විට ඉඩම් ගැනීමට ඇති අවකාශය සම්පූර්ණයෙන්ම පහේ ඇහිරී තිබෙන බව වාර්තා වෙනවා. ඒ ආකාරයට තව ටික කලකින් අප රටේ තරුණ තරුණියන්ට සාධාරණ මිලකට ඉඩමක් මිලදී ගන්නට බැරි වෙන අයයි බියක් තියෙනවා. එපමණක් නොවී අප රටේ ජනතාව සම්මතු පරම්පරාවලට අයිති උපාය මාර්ගික සම්පත් වන වරායන්, ගුවන් තොටුපළ, සන්නිවේදන සංඛ්‍යාත, විදුලි බලාගාර, වෙරළ තීරු, අහස් අවකාශ, මහා පරිමාණයේ ඉඩම්, රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය බැංකු කුණු කොල්ලයට විකිණීමේ ප්‍රතිපත්තිය දියත් කර ඇති බව අපට පෙන්වෙනවා. සමහර විකිණීම් දැනටමත් හොර රහසේ කරලා ඉවරයි. අනිත් ඒවාට දැන් පිඹුරුපත් සකස් කරලා ජනතාව විරෝධතා තුට්ටුවකටවත් ගණන් ගන්න ඕගෙන මේ කටයුතු වල මේ රජයේ නායකින් ඉරත වෙනවා. ඒ අයගේ මෙම හිතුවක්කාර ක්‍රියාවන් කරගෙන යාමට රජයට හිතැති පොලිසියේ සමහර ලොක්කන්ද මේ දේශපාලන නායකින්ගේ මර්ධනකාරී කටයුතු වලට සම්බන්ධ වී සෑම නීති විරෝධී සහයෝගයක්ම දෙනවා. ඔවුන් සියල්ලන්ගේම මෙම කටයුතු පිළිබඳ සටහන් අද අපාත තිබෙන බැවින් මම ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ මේ සාපරාධී ක්‍රියාමාර්ග නවත්වන නිසා. අප රටේ උපාය මාර්ග සම්පත්වල නිත්‍ය උරුමක්කාරයන් අප රටේ සමස්ත ජනතාව ඔවුන්ගේ දරුවන් සහ එම දරුවන්ගේ දරුවන් කලින් කලට පත්වන රජයන් එම ජාතික සම්පත්වල භාරකරුවන් පමණයි. භාරකරුවන්ට තම භාරය යටතේ ඇති සම්පත් විකිණීමට හෝ අන්සතු කිරීමට අයිතියක් නොමැත. එයින් අවුරුදු පහකට පත්වෙන රජයකට කිසිදු ජනතා අනුමැතියක් නොමැතිව මේ ආකාරයට ජනතා සම්පත් අන්සතු කිරීමට බලයක් නැති බව සියලු දෙනාම මතක තබාගත යුතුයි. මා තවදුරටත් අවධාරණය කරන්නේ ජනතාවගේ අනුමැතිය නොමැතිව මෙලෙස විකුණන හෝ කුණු කොල්ලයට බදු දෙන හෝ ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට සහ ස්වයරීභාවයට බාධා කරන කිසිදු විකිණීමක් හෝ වෙන්දේසියක් හෝ බදුදීමක් කරන ලද්දේ නම් අනාගත දිනේදී අපේ රටේ ජනතාව ඒවා නැවත ජනතා අයිතියට ඇරවීමට කටයුතු කරනු ඇති බවයි. අප රට ණය උගුලක් ඇති කළේ කවුද? හොඳ ප්‍රශ්න. නියෝජ්‍ය නායකතුමනි, මේ විග්‍රහය මා ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ රටේ ණයබරතාවය පිළිබඳවයි. මා එසේ කරන්නට අදහස් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කතා කරන සෑම අවස්ථාවකම. පුන මගේ මිත්‍රයා, පුන පුනා කියන්නේ තමන්ගේ ඉතා යහපත් අවංක යහපාලන රජය ඉසලිය නොහැකි තරම් ණයකන්දක් අපෙන් බාරගත්තා අය කියාය. එතුමා ඊට පසුව කියන්නේ එම ණය තම රජයේ මනාව කළමනාකරණය කරමින් තිබූ දුෂ්කර තත්ත්වයේ යහපත් අතට හරවා ගැනීමට හැකි වූවාය කියාය. මෙම කියවන දෙකම ෆොක්සගෙන් කතා වගේම සත්‍යයක් බව කරුණු සහ දත්ත ආශ්‍රිතව අද අපිට ඔබතුමාට මට මතක් කරන්න කැමතියි. නවීන ලෝකයේ ණය නොගන්නා කිසිම රටක්වත් ව්‍යාපාරයක්වත් ආයතනයක්වත් නොමැති තරම්. ඒ අනුව බලන කළ වඩාත් වැදගත් වන්නේ ලබා ගන්නා ණය ප්‍රමාණය නොව අදාළ රටේ වූ ආයතනයේ ණය ගෙවීමේ හැකියාව. පුද්ගලයෙකු ණයක් ලබා ගන්නට බැංකුවට යන විට ඒ පුද්ගලයාගේ ආදායම් තොරතුරු පිළිබඳ බැංකුව විග්‍රහයක් කරන්නේ ඒ නිසා. පුද්ගලයෙකුගේ ණය ගෙවීමේ ශක්තිය මනින්නේ එම පුද්ගලයාගේ ආදායම් සාපේක්ෂක වන සේම රටක ණය ගෙවීමේ හැකියාව මනින්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවයි. මම රජය බාර ගන්නා විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222ක්. එවිට දළ දේශීය නිෂ්පාදනයේ සාපේක්ෂව ණය බරතාවය දැන 100කට ආසන්නයි. ඉතා ඉහළ අගයක් විය. 2009 අවසානයේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 4161ක් දක්වා රුපියල් බිලියන 1939කින් ඉහළ ගොස් තිබුණා. එලෙස වැඩි වූ ණය ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් වැය වී තිබුණේ යුද්ධය සාර්ථකව නිම කිරීමට. කරුණ ජීවිත රැකගනින දෙමළ සිංහල මුස්ලිම් ජීවිත රැකගන්න අද කතා කරන සංහිඳියාව පිළිබඳව අවශ්‍ය වැඩපිළිවෙල කරන්න පළවෙනි පියවර තබන්න. ඉන්පසුව 2009 අවසානයේ සිට 2014 අවසානය දක්වා අවුරුදු 5ක කාලය තුළදී රාජ්‍ය ණය රුපියල් බිලියන 3230කින් වැඩි වී 2014 අවසන් වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 7391ක් බවට පත් විය. ඒ අතරම එම මුදලට සාපේක්ෂව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වූ බව අපි සියලු දෙනාම දන්නවා. අලුත් ගුවන් තොටුපළ, වරායන්, ජල සම්පාදන ව්‍යාපෘති, අධිවේගී මාර්ග, පළාත් සහ ග්‍රාමීය පාරවල්, රෝහල්, පාසල්, අධිකරණ සංකීර්ණ, රජයේ ගොඩනැගිලි, පොලිසියේ ගොඩනැගිලි, මේ හැම එකක්ම රජයේ ගොඩනැගිලි. ඒ අතර විය යුද්ධයෙන් පසුව උතුරේ සහ නැගෙනහිර පළාත්වල කරන ලද විශාල රාජ්‍ය ආයෝජන හරහා දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු වුණි. රට පුරා දැවැන්ත මාර්ග සංවර්ධනය සඳහා රුපියල් බිලියන 750 පමණ වැය කොට තිබුණා. මේ ආයෝජන අප රටේ ප්‍රායෝගික ශ්‍රේෂ්ඨපත්‍රයේ මහජනතාවගේ ඇසිදිරියේ පෑදිලි වත්කම් ලෙස දිස්සුණා. සමස්තයක් වශයෙන් 2006 සිට 2014 වසර නමය අපගේ රජයේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 5169කින් වැඩි වෙලා. එමෙන් මෙම කාලය තුළද අප රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට 79 දක්වා ශීඝ්‍ර ලෙස වර්ධනය කර ගැනීමටද අපට හැකි වුණා. ඒ නිසා එම රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 2005 අවසානයේ තිබූ 100% ආසන්න වූ එය 2014 අවසානය වෙනට 71% දක්වා සැලකිය යුතු ප්‍රමාණිකින් අඩු කරගන්නට අප හැකි වුණා. 100ට භාරගත් දේ 72% දක්වා අඩු කළ තමයි අපි භාර දුන්නේ. මෙයින් සනාථ වෙන්නේ ශ්‍රී ලාංකාවේ ණය ගෙවීමේ හැකියාව සැලකිය යුතු ප්‍රමාණිකින් යහපත් අතර පරිවර්තනය වූවා මිසක රට ණය උගුලකට හිරවීමක් නොවේ. ඒ සමගම රටේ පවතින පොලි අනුපාතයද ක්‍රමයෙන් අඩු කර ගැනීමට අප සමත් වූ නිසා කිසිදු අපහසුතාවයකින් තොරව අප රටේ ණය කළමනාකරණය කර ගැනීමට අපට හැකි වුණා. කතාන නියෝජ කතානායක තුමනි 2015/1 සිට 2017/6/30 දක්වා හවුල් ආණ්ඩුවේ වසර දෙකහමාර පාලන කාලය තුළදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය රුපියල් බිලියන 7391 සිට රුපියල් බිලියන 10164 දක්වා රුපියල් බිලියන 2773කින් වැඩි වී ඇති බව මහා බැංකු වාර්තා හෙළි කරයි. මෙම වැඩිවීම පිළිබඳව මුදල් ඇමතිගේ දැන්වීමවල කියන්නට මැලිවුවත් එසේ වන විට වඩාත්ම භයානකම සිදුවීම වූයේ එම කාලය තුළදී දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ණය ප්‍රමාණය 71% සිට 85% පමණ දක්වා ඉතා ශීඝ්‍රයෙන් වැඩිවීමයි. මෙම ප්‍රතිශතය වැඩිවීම තුළින් සනාථ වන්නේ ශ්‍රී ලංකාවේ ණය භාරතාවයේ මේ වන විට භයානක අධිරියකට පත්වී අප දැන් ඇත්ත වශයෙන්ම ණය උගුලකට හිර වී ඇති බවයි. එසේනම් අප රට ණය උගුලකට හිරකලේ සිරිසේන වික්‍රමසිංහ රජයේ බව දැන් සියලු දෙනාටම පැහැදිලි වනු ඇත. කරු කථානායකතුමනි මෙලෙස අවුරුදු 9ක් ඔස්සේ අප රජය විසින් මනාව කළමනාකරණය කර තිබූ මේ රාජ්‍ය ණය ඉතා කෙටි කාලයකින් ආපස්සට හරවා ගන්නට මේ රජය කළ විනාශය ඇත්ත වශයෙන්ම මහත් අපරාධයක්. මෙහිදී මුහුණ කළ මූලික වරද වූයේ දේශපාලන වාසීන් ගැනීමට රාජ්‍ය වියදම ඉසිලිය නොහැකි ආකාරයට විහිං ඉයල දමා ගැනීමයි. ඊට පසු ඔවුන් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර සඳහා ගෙවන පොලි අනුපාත් සියල්ලම බැඳුම් කර මගඩිය හරහා අනවශ්‍ය ලෙසද වංක ලෙසද ඉහළ දමා ගත්තා. මෙම ක්‍රියා දෙක හරහා රටේ ණය කළමනාකරණයට තැවැන්ත පහරක් එල්ල වී ක්‍රමයෙන් මෙම රජය මුළු රටම නායකුලකට ගොදුරු කරනු අපි ඇස්පිනා පනාපිට දැක්කා සිදු වුණා. 2015 එකයි එකේ සිට 17යි 6යි 30 දක්වා වත්මන් රජයේ යටතේ වැඩි වූ ණයම් මෙතෙක් අප රටේ ඉතිහාසයේ පුරාවටම වසර දෙකහමාරක් තුළ වැඩි වූ උපරිම ණය ප්‍රමාණය වන්නේය. එම ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 2773 අපගේ රජය 2009 අවසානයේ සිට 2014 අවසානය දක්වා දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ අවුරුදු 5ක ලබාගත් ණය ප්‍රමාණයෙන් 86%කි. ඒත් අද අප රටේ සියලු දෙනා දන්නා පරිදි මෙපමණ විශාල ණය ප්‍රමාණයක් මෙම රජය ගෙන තිබුණද මහා ජනතාවට පෙනෙන දැනෙන කිසිදු යටිතල පහසුකම් ඉදිකර නැත. මහා පරිමාණයේ සංවර්ධන කටයුතු පමණක් නොව පියවි ඇසට පෙනෙන ග්‍රාමීය මට්ටමේ හෝ සංවර්ධනයක් වුවද පෙනෙන්නට නැත. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ එතුමාගේ මිත්‍රීන් අපට චෝදනා කළේ අපි රුපියල් බිලියන ගණනකට ණයට අරගෙන හම්බන්තොට වරාය නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරය සහ මත්තල ගුවන්තොටපල ඉදි කළාය කියලා. ඒත් අඩු ධර්මින් ඔහුට විශාල ගණන්වලට විකුණන්නට හෝ ඒවා අද මහපොළොවේ පෙනෙන්නට තියෙනවා. ඒත් මේ ආණ්ඩුව හවුල් ආණ්ඩුව ගත් මහා විශාල ණය හරහා මහපොළොවේ පුංචි පිහිනුම් තටාකයක්වත් පොඩි ජෙනරේටයක්වත් අඩිපාරක්වත් හදලා තියෙනවද? එහෙනම් අපිට දැන් අහන්න තියෙන්නේ මේ ණයට ගත් සල්ලි වලට මොකද වුනේ? මම හිතන්නේ නැහැ බැඳුම් කරේ වගේ සිද්ධියක් උණයි කියලා. එහෙනම් මෙම දූෂිත ආණ්ඩුවට මම ඉරුජොම කියනවා. ශ්‍රී ලංකාවේ ණය භාරතාවයේ භයානක උගුලකට ඇද දමා ඇත්තේ ඔබයි. ඔබ රජයේ සමහර නායකින්ගේ පෞද්ගලික වාසිය සඳහා අප රටේ සමස්ත පොලී අනුපාතය වැඩි කළේ ඔබයි. රුපියල් යගේ අව ප්‍රමාණය කරමින් ණය භාරතාවය ශීඝ්‍ර ලෙස වැඩි කළේ ඔබයි. ඔබ අනුගමනය කළ ප්‍රතිපත්ති අරා අප රට ණය උගුලකට හිර කළේද ඔබයි. නව බැංකු බද්ද ගැන මේ ණය උගුලින් ගොඩේම සඳහා එයි පවසමින් අප රටේ බැංකු මත සෑම රුපියල් 10,000ක්ම ගනුදෙනු සඳහා රුපියල් 2ක නව බද්දක් මුදල් ලැබෙත් මේ අයවැයෙන් හඳුන්වා දුන්නා. අප රටේ බැංකු ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ට අනුව මෙම බද්ද හරහා සියලුම රාජ්‍ය බැංකු දුර්වල වනු ඇතැයිද එම දුර්වල වීම ඉස්මතු කරමින් බැංකු පුද්ගලිකකරණයට යොමු කරන්න රජයේ යටි අදහසක් ඇති බවද සාධාරණ සැකයක් අපට මතුවී තිබෙනවා. එලෙස සැකකරන්නට මූලික හේතු වන්නේ මෙම නව බද්දෙන් අපේක්ෂිත මුදල් හරහා මුදල් ඇමති පවසා ඇති අරමුණ වන ණය ආපසු ගෙවීම කිසි විටක ඉෂ්ට කර ගැනීමට නොහැකි වීමය. ඒ මන්ද කිව්වොත් මේ හවුල් රජයේ පාලන කාලයේදී දැනට රැඟෙන ඇති ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 2773 පමණක් ආපසු ගෙවීමට පවා එම බද්දෙන් වසරකට එකතු කරන්නට බලාපොරොත්තු වන රුපියල් බිලියන 20 මුළුමනින් වෙන් කළත් එම ණය පමණක් ගෙවීමට අවුරුදු 139ක් ගත වෙන නිසයි. මේ විහිළු කතාවලින් මේ රජය මුලා කරන්නට වෑයම් කරන්නේ කවරෙක්ද? ඔවුන්ගේ යට අරමුණ කුමක්ද? දෙදාස් 2010 සිට 2014 දක්වා අපගේ රජ්‍ය කාලයේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වසරකට 6.8% වශයෙන් අපට පවත්වාගෙන යන්නට හැකි වූ බව 2016 මහ බැංකු වාර්තාවෙන් පෙනී යනවා. ඊට සාපේක්ෂක පසුගිය වසර දෙකේදී වර්ධනය වසරකට සාමාන්‍ය ලෙස 4.6 දක්වාද 133ක් පමණ කඩා වැටිලා තවද පසුගිය වසරේදී වර්ධනය 4.4ක් ලෙස වාර්තා කළාද එය ව්‍යාජාකාරයට ගණනය කර ඇති නිසා 2016 සත්‍ය වේගය 2.2ක් පමණ බව විශේෂඥයින් චෝදනා කරනවා. ගරු කතානායකතුමනි, අපි දැන් ආර්ථික වර්ධනය දෙසත් අපගේ සිත් යොමු කරමු. මේ කරුණු වලින් අපට පෙනී යන්නේ 2015 සහ 2016 තුළදී රටේ වර්ධන වේගය දැවැන්ත ලෙස පහළ වැටි ඇති බවයි. එමෙන්ම 2005දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24ක් ලෙස වාර්තා වුණා. ඒ අතරම ඒක පුද්ගලික ආදායම ඇමරිකානු ඩොලර් 1,242ක් වුණා. 2006 සිට 2014 දක්වා වසර 9 තුළදී රට තුළ සිදු වූ ශීඝ්‍ර වර්ධනය නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 79 දක්වා වර්ධනය වුණා. එමෙන් මේක පුද්ගලික ආදායම සාමාන්‍ය වශයෙන් වසරකට ඇමරිකානු ඩොලර් 280කින් පමණ වැඩි වී ඇමරිකානු ඩොලර් 3821 දක්වා ඇමරිකානු ඩොලර් 2580කින් වැඩි වුණා. මෙම තත්ත්වයට හාත්පසින් වෙනස්ව 2015 සහ 16 දී ඒක පුද්ගලික ආදායම එකතැනම පල් වෙමින් වසරකට ඇමරිකානු ඩොලර් 7කින් පමණ සාමාන්‍ය ලෙස වැඩි වෙමින් වසර දෙකක තුලදී ඇමරිකානු ඩොලර් 14කින් පමණ වැඩි විලා. ඒ අනුව 2016 අවසානයේදී අප රටේ ඒක පුද්ගලික ආදායම ඇමරිකානු ඩොලර් 3835ක් ලෙස සඳහන් වුණා. මෙයින් ඔප්පුවන්නේ රටේ ජනතාවගේ සාමාන්‍ය ආදායම කිසිදු වෙනසක් ඇති කිරීමට මෙම රජයට නොහැකිවී ඇති බවයි. මේ ආකාරයට මේ රජයේ අදූරදර්ශ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගෙන යාම නිසා අද ආයෝජකයන් බිය ගැන්විලා ව්‍යාපාරික විශ්වාස කඩ වැටිලා FCID වැනි දේශපාලනඥයින් විසින් හසුරුවනු ලබන පොලිස් ඒකකවල නීති විරෝධී ක්‍රියාකාරීත්වය නිසා රාජ්‍ය සේවකින් අකාර්මාණ්‍ය වෙලා බැඳුම් කර මගඩියා රායිතා ශීඝ්‍ර ලෙස අනවශ්‍ය ලෙස පොලි අනුපාතය වැඩි වෙලා මේවා සහ තවත් විවිධ කරුණු නිසා ඉදිරි කාලෙදීවත් වර්ධනයේ වේගයේ වෙනසක් වනු අපට පෙනෙන්නේ නැහැ. උද්දමනය සහ ජීවන වියදම නැවත අහස උසට නැගලා යෝජනායකතුමනි, 2014 අවසාන වින වසර 6කටත් අධික කාලයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ උද්ධමනය අඛණ්ඩව තනි ඉලක්කම පවත්වා ගැනීමට අපගේ රජය සමත් වුණා. එයින් පෙනී ගියේ ලෝකයේ දැවැන්ත කම්පා තිබුණද අප රජයේ සාර්ථක සර්ව ආර්ථික පාලනය නිසා ශ්‍රී ලංකාවේ භාණ්ඩ සහ සේවාවන් මිල ගණන්ද ඔලි අනුපාත ක්‍රමයෙන් අඩුවෙන ප්‍රවේශයකට යොමු කර ගැනීමට ද අප රජයට හැකි වූ බවයි. ඒ අනුව පොලි අනුපාතයෙන් ස්ථාවරව පවත්වා ගැනීම මාස 3 භාණ්ඩාගාර බිල්පත් සිට අවුරුදු 30 භාණ්ඩාගාර බැඳුම් කර දක්වා සියලු රාජ්‍ය සුරකම් පත්වල පොලි අනුපාතයන් තනි ඉලක්කම් මගෙහි පැවතුණා. එමගින් ආර්ථිකයේ වර්ධනයට විශාල රුකුලක් සහ ශක්තියක් ලැබුණු අතර ආර්ථිකය කෙරෙහි දේශීය හා විදේශීය ආයෝජකින්ගේ විශ්වාසයද වර්ධනය වුණා. ඒත් තමන් ආර්ථික ඔස්තාර්ලෑයි කියාගත් පවුල් රජයේ පාලනය ආරම්භ වූ පසු ඔවුන් මෙම ස්ථාවර තත්ත්වය වීම උඩුකුරුව කරගත්තා. රජයේ භාර ගන්නා විට ඔවුන්ට තිබූ විශාල වාසියක් වූ ලෝක වෙළඳ පොලේ ශීඝ්‍ර ලෙස ඉන්ධන මිල අඩුවීමෙන් ලැබුණු වාසියවත් නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන ආර්ථිකයේ තවදුරටත් ශක්තිමත් කරගන්නට ඔවුන්ට නොහැකි වුණා. ඒ ගෝලීය වාසිය හරහා 2015 උද්ධමනය 3.3 සිට 0.9 දක්වා ඉබේම අඩුවද එම අඩුවීම නිසා සිදුවිය යුතුව තිබූ පොලි අනුපාත අඩුවීම අවාසනාවන්ත ලෙස ඔවුන් නැතිකර ගත්තා. එසේ වුවත් 2015 පෙබරවාරි මස 27 දින මේ රජය විසින් එම මහ දවල් ක්‍රියාත්මක කළ මෙගා බැඳුම් කර මගඩි අහරා 16 වසරේදී උද්ධමනය නැවත වරක් ක්‍රමයෙන් ඉහළ යමින් ජීවන විදීමේ සැලකිය යුතු පීඩනයද මුළු රටටම දැනෙන්නට පටන් ගත්තා. එම උද්ධමනය වැඩිවීමේ ප්‍රවණතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමි 2017දී ශීඝ්‍ර ලෙස ඉහළ ප්‍රවණතාවයක් දැන් අපට පෙනෙනවා. 2017 ඔක්තෝබර් මාසයේ උද්ධමනය 8.6 දක්වා වැඩිවීමෙන් පෙනී යන්නේ තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ උද්ධමනය 10%ක් ඉක්මවා යන බවය. එසේනම් 2017 අවසානය වන විට මේ රජය ආණ්ඩුව විසින් දියත් කරන ලද හානිකර ආර්ථික ප්‍රතිපත්ති ඔස්සේ රටේ උද්ධමනය 3 ගුණයකටවත් වඩා වැඩි වෙමින් ජනතාවගේ ජන ජීවිතය මත භයානක පීඩනයක් පැටවෙනු නොඅනුමානයි. මේ වන විට බැඳුම් කර මගඩිය මුළු රටම වෙලාගෙන හමාරයි. ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මගඩිය පිළිබඳව කතා කිරීමට මුදල් ඇමතිවරයා පැකිලීමෙන් දැක්වුවද ඒ බව අප කතා කළ යුතුයයි මා සිතනවා. අද වනට සියලු දෙනා පිළිගෙන ඇති ආකාරයට මෙම මගඩිය නිසා රටේ පොලි අනුපාත සියල්ලම කෘතිම ලෙසත් වංචාකාරී ලෙසත් දැවැන්ත ලෙසත් වැඩි වී තිබෙනවා. බැඳුම් කර කොමිසමත් මේ බව විශේෂඥ සාක්ෂි දෙන ලද බව සැමෝම දන්නවා. අද වන විට එම මගඩිය නිසා රජයට සහ ජනතාවට ඍජු සහ වක්‍ර ලෙස සිදු වී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 1000ක් ඉක්මවා ඇති බව මේ හවුලේ රජයේම හිටපු රාජ්‍ය මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර තියෙනවා. නමුත් ඇත්ත කතාව බිලියන 1500ක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එපමණක් නෙවෙයි මෙම මගඩිය අයහපත් ප්‍රතිවිපාක අදවන විට අනිකුත් සියලු සර්ව ආර්ථික සාධකවලටත් බලපෑ ඇති බවත් අපට දැන් පැහැදිලි වෙනවා. 14දී 20.14 සමස්ත බදු හරහාමාගේ රජය ජනතාවගෙන් අය කරගත් රුපියල් බිලියන 1050ක් පමණ බව අප දන්නවා. අපි එම මුදලින් කළ සංවර්ධන කටයුතු ගැන මා අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. 2018 මෙම ආණ්ඩුව එම මුදලට සමාන මුදලකට අමතරව තවත් රුපියල් බිලියන 984ක් එනම් දෙගුණයක් පමණ වැඩි මුදලක් රුපියල් බිලියන 2034ක් අප ජනතාවගෙන් අය කරගන්නට බලාපොරොත්තු වෙනවා. එසේ නම් ජනතාව මත දැඩි පීඩන හෙළමින් ජනතාවගෙන් ඉදිරි වසරේදී උදුරා ගන්නට බලාපොරොත්තු වන මේ නව දැවැන්ත බදු මුදලටත් වඩා වැඩි පාඩුවක් මෙම බැඳුම් කර මගදීන් ශ්‍රී ලාංකිකයන්ට සහ රජයට සිදු වී ඇති බව මේ රජයේ වාර්ෂිකකරුවන්ම දැනටමත් පිළි අරගෙන අවසානයි. අද රැකියා බිහි වෙනවා කියලා කියනවා. නමුත් රැකියා නැති වෙන එකයි වෙන්නේ නෝජ කතානායකතුමනි. ඕනෑම ආර්ථිකයක වැදගත් ලක්ෂණයක් වන්නේ ආර්ථිකයේ සේවා නියුක්තිය සහ රැකියා බිහි කිරීමේ ශක්තියයි. මහා බැංකුවේ දත්තානුව මෙම තරුණ කරුණ සලකා බලන විට අපට පෙනී යන්නේ 2014 අවසානයේදී සේවා නියුක්ති වාර්තා වී ඇත්තේ 84,24,000ක් ලෙසය. එමෙන්ම 2016 අවසානය වන විට එම සංඛ්‍යාව 79,48,000ක් ලෙස වාර්තා වුණා. ඒ අනුව එම වසර දෙක තුළදී අප රටේ සේවා නියුක්තිය 4,76,000කින් අඩු වී ඇති බව පැහැදිලි. අප රටේ ආර්ථිකයේ සිසු පසුබෑම්ද ඔස්සේ මෙලෙස සේවා නියුක්තිය අඩුවීම සාමාන්‍ය ජනතාව විශාල අර්බුදයකට ඇද දැමීමක් ලෙස මා දකිනවා. යථාර්ථයේ මෙසේ තිබියදී මේ හවුල් රජයේක පාර්ශ්වයක් නව රැකියා 4,00,000 බිහි කළා යැයි පුවත්පත්වල දැන්වීම පළ කිරීම ඇත්තටම ලජ්ජාසහගතයි. රටේ බාහිර ගෙවුම් ක්ෂේත්‍රය ධන සිට ඍණ දක්වා කරුණ රටක ආර්ථික සර්වාර්ථික සාධකවල තවත් ඉතා වැදගත් අංගයක් වන්නේ එම රටේ විදේශ ගෙවුම් ක්ෂේත්‍රයයි. අපගේ රජයේ සමයේදී මෙම සර්ව ආර්ථික සාධකය මානව සම්පත් කල්පනාකරණය කරමින් 2014 වසරේදී ඊට පෙර වසරවලදීත් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගත්තා. 20.14 වසරේදීම ශේෂ්ත්‍රය ඇමරිකාන් ඩොලර් මිලියන 1369 සුභවාදී අතිරේකයක් බවට පත් කර ගැනීමට අපි සමත් වුණා. එමෙන්ම 2014 සහ ඊට පෙර කාලයේදී ඛනිජ තෙල් බැරලයක මිල ඇමරිකාන් ඩොලර් 80.144 විචලිය වුවද මෙම බාහිර වෙළඳ ක්ෂේත්‍රය මනාලෙස පාලනය කරමින් විදේශ ගිවිසුම් ක්ෂේත්‍රය අතිරික්යක් බවට පත් කර ගැනීමට අපි සමත් වුණා. එහෙත් 2015-16 දක්වා වසර දෙකේදීම මේ රජයේ අදුරුසස් ප්‍රතිපත්ති නිසා විදේශ ආයෝජනය කඩා වැටුණා. අපනයන ආදායම් පිරිහුණා. මැද පෙරදිග ප්‍රේෂණ අඩු වුණා. තවද 2015-16 වසරවලදී තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 28.64 විචල්‍ය වුවද මේ රජයට ජාත්‍යන්තර වෙළඳ පරතරය අඩු කර ගැනීමට බැරි වුණා. බිලියන 5ක් මොන මේකෙන් ඉතුරු වුණා. එපමණක් නෙවෙයි එම පරතරය දැවැන්ත ලෙස වැඩි කරගත්තා. ඒ නිසා මෙම වසර දෙක තුළදී ඉතා ඉහළ පොලී අනුපාතයක් ගෙවා ජාත්‍යන්තර ස්වයිරී බැඳුම් කරනිකුත් කළද විදේශ ගෙවුම් ක්ෂේත්‍රයේ ඇමරිකාන් ඩොලර් බිලියන 2ක පමණ හිඟයක් වාර්තා කළා. මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකා රුපියලේ අගයද සෑහෙන පීඩනයකට යටත් වූවා. ඒ අතර අපනයනයන් සහ තවදුරටත් වැඩි කරගන්නට විශාල උත්සාහයක් දරන්නට සිදු වූ නිසා අප රටට දිග්කාලීනව ඉතා අවාසිදායක වන කොන්දේසි 27කට යටත්ව යුරෝප සංගමය සමඟ GSP++කාරී ගිවිසුමකට එළඹෙන්නටද රජයට සිදු වුණා. එහි අයපහත් ප්‍රතිවිපාක අප සියලු දෙනාටම නොබෝ කලකින් විඳින්න සිදුවන අතර ඒ පිළිබඳ පුළුල් කතිකාවක් ආරම්භ කිරීමට දැන් කාලය එළඹී ඇතැයි මා සිතනවා. දෙදාසය සිට දාහතර කාලය තුළේ රටට ගලායන ඉරුදු විදේශ ආයෝජන ක්‍රමයෙන් වැඩි කර ගනිමින් 14 වන විටේ මාගේ ඇමරිකාන් ඩොලර් මිලියන 1635 දක්වා ඉහළ දංවා ගැනීමට අපරාජ්‍ය කාලයේදී සිදු වුණා. ඒත් මෙම ආයෝජන ඉතා සුළුයයි පවසමි. ඊට වඩා දෙගුණයකින් පමණ නව විදේශ ආයෝජන අප රටට ගෙන එනවා යයි මෙයා නායකින් පවසා අපට මතකයි පවසනවා අපට මතකයි. ඔවුන් තවදුරටත් එදා කියා සිටියේ ඔවුන් රජය භාරගත් විගසම විදේශ ආයෝජන ඇමරිකාවෙන් ඉන්දියාවෙන් යුරෝපයෙන් මෙරටට ගලායම නවත්වන්ට බැරිවන බවයි. ආයෝජන විශාල ලෙස ගලායන බව ඔවුන් පැවසුවා. දැන් අපි අපේ කාලේ ආපු ආයෝජන බැන බැන ගිහිල්ලා විවෘත කරනවා. අදත් මං හිතන්නේ සැංගිල්ලා එක විවෘත කරනවා. තවද චීනයේ ආර්ථික ඝාතකයෙකුයි කියමින් චීන ආයෝජන නවත්වනවා යයි ද ඔවුන් කිව්වා. හම්බන්තොට වරායේ පිහිනුම් තටාකයක්ද නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ හැම විටම කඩාවැටෙන සුදු වළියෙක්ද කිව්වා. අධිවේගී මාර්ග කන්නද කියලා ඇහුවා. ඒ ආකාරයට අපරාජයේ කලියදී මෙරට යොමු වූ සියලුම ආයෝජනවල වලට අපහාස කළා. එපමණක් නොව හවුල් රජයේ බලයපත් වූහම චීන ජනාධිපති ශ්‍රීජින් පින් ඇතිතුමා සා මාතින් ආරම්භ කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක පෝට් සිටි ව්‍යාපෘතිය විවිධ චෝදනා එල්ල කරමින් නතර කළා. මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කළා. ඊ තිබූ පුටු මේස ගලවා වීසි කළා. අපරාජ්‍ය ආරම්භ කොට තිබූ ව්‍යාකෘති රහසක් ඕනෑ කැමින්ම අඩබණ කළා. විවිධ දේශීය සහ විදේශීය ආයෝජකයන්ට සහ ව්‍යාපාරිකයන්ට චෝදනා එල්ල කළා. ඔවුන්ට දිගින් දිගටම බැන වැදුනා. සමහර ආයෝජකින් FCID දක්කාගෙන ගියා. ඊදී පැය ගණන් ඔවුන්ට ප්‍රශ්න කළා. පාර්ලිමේන්තුවේ ඔවුන්ගේ නම් කියා ඔවුන්ට අපහාස කළා. ඔවුන්ගේ පවුලයේ අයවත් බය කළා. මේ වගේ ක්‍රියාවලියක් කරා රටේ පවතින ආයෝජන වාතාවරණය මේ නායකින් දැඩි ලෙස අර්බුදයකට ලක් කළා. ඒත් නිසා රටට ගලායමින් තිබූ ඉර්ජු විදේශ ආයෝජන දැවැන්ත ලෙස කඩා වැටුණා. අද ජනාධිපතිවරයාද අගමැතිවරයාද ඇමතිවරුන්ද තම දරුවන් සමිත්‍රයින් සිය ගණන් පිරිවරාගෙන විදේශ ආයෝජන ස්වයමින් ලෝකය වටේම සංචාරය කරනවා. ඒත් අපගේ රජ කාලයේදී ආරම්භ කොට තිබූ ආයෝජනවලට අමතරව වෙනත් කිසිදු ආයෝජනයක් තව මම මේ රටට ගෙන්වා ගන්නට උන් සමත් වී නැහැ. ඒ අතරම මේ රජයේ නායකින් කිව් බොරුත් දැන් අතේපත් වෙනවා. උදාහරණයක් වශයෙන් ජර්මනියේ ඔක්සගෙන් සමාගම දැවැන්ත ආයෝජනයක් අප රටට ගේනවයි කියලා ඔවුන් දිනපතාම කිව්වා. එම වර්ගයේ මෝටර් රථ නිෂ්පාදනය කරන්නට විශාල කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ ඉදි කරනවා කියලා කිව්වා. ඒ අරහා 25,000කට රැකියා ලබා දෙනවයි කිව්වා. ඒ සඳහා තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් ලබා ගත්තා. ඒ කියපු සියල්ලම සම්පූර්ණ අසත්‍යක් බව අද වෙන විට මුළු රටටම ඔප්පු වෙලා ඉවරයි. වෙනත් දේ පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කළා වගේම මේ ෆෝක්සගන් ආයෝජනය පිළිබඳව ප්‍රකාශ කර ඇත්තේ මහත් බොරුවක් බව අප රටේ මුල් අවු තරුණ තරුණියන්ට දැන් පැහැදිලි වෙලා තියෙනවා. ඒ අතරම බොරුවෙන් දිගටම ආර්ථිකය ක්‍රමනාකරණය කළ නොහැකි බවද අද ජනතාවට හොඳටම වැටහී තිබෙනවා. අරුමදානක ඕනෑම රටක ජාත්‍යන්තර ආර්ථික සහ මුල්‍යකම්පා සහ අර්බුදවලට මුහුණ දීමේ ශක්තිය පිළිබිඹු වන්නේ එම රටේ විදේශ සංචිතවල ප්‍රමාණය මතය. ඒ අනුව අපරාජය 2005 ශ්‍රී ලංකාවට තිබූ විදේශීය සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 2.7 වූ අඩුවගේ ක්‍රමයෙන් වර්ධනය කරගනිමින් 2014 අවසාන වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8.2 දක්වා ඉහළ නැංවීමට සමත් වුණා. එම සංචිත ප්‍රමාණය මාස 5ක ආනයනයන්ට සමාන අගයක් වීමද බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගන්න තුඩු දුන් කාරණාවක් වුණා. එහෙත් හවුල් රජය ආර්ථික කළමනාකරුවන් මෙම වැදගත් සාර ආර්ථික විචල්්‍ය අදක්ෂ ලෙස පාලනය කළ නිසා අප රටේ විදේශ සංචිත ශීඝ්‍රයෙන් කඩා වැටුණා. එසේ වීමෙන් 2015 අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.3ක් දක්වාද 2016 අවසානයේ වෙන විට ඇමරිකානු ඩොලර් බිලියන 6යි දක්වාද 6යි බිලියන 6ක් දක්වාද අප සංචිතය කඩා වැටුණු බව මහා බැංකු දත්ත පෙන්වා දෙනවා. 2014 වසරේදී රටේ විදේශ සංචිත පවතින්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7යි පමණ අඩු මාර්ගයක් බවත් වාර්තා වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ශක්තිය සැලකිය යුතු මට්ටමකට අඩපණ වී ඇති අතර නුදුරු අනාගතයේදී එම අසීරු තත්ත්වයෙන් මිදෙන බවත් බවක් පෙනෙන්නට නැහැ. මේ සංචිතාශ්‍රිත කතාවේ විශේෂත්වය නම් මේ රජයේ 2020 විදේශ සංචිත ඉලක්කය 2014 අපි වාර්තා කර තිබූ සංචිත අගය වීමයි. එයින් පෙනී යන්නේ අවුරුදු 6කට පසු මේ රජයේ බලාපොරොත්තු වන්නේ අප රජය කාලයේ තිබූ සංචිත අගය වෙත නැවත ළඟා වීමයි. ගරු කතානායක නියෝජ්‍ය සභානායකතුමනි, 2006 සිට 2014 දක්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අව ප්‍රමාණය වූයේ සාමාන්‍ය වසරකට 3.3ක් පමණි. මෙම අව ප්‍රමාණය 1997 අපේ රටේ ආර්ථිකය විවෘත කළායින් පසුව ශ්‍රී ලංකා ඉතිහාසයේ වසර 9 කාලෙදී වාර්තා වූ අඩුම අව ප්‍රමාණයයි. ඒ අතර 2014 වසරේදී රුපියලේ අව ප්‍රමාණය 100%කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබුණා. මෙයින් පෙනී යන්නේ 2014 අවසාන වන විට ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමකට රඳා තිබූ බවයි. එහෙත් මෙම තත්ත්වය හාත්පසින් වෙනස් තත්ත්වයක් මෙම හවුල් රජයේ යටතේ වාර්තා වී තිබෙනවා. එනම් 2015/1 සිට 2017/11/10 දක්වා වූ අසර 3කට වඩා අඩු කාලයකදී රුපියලේ අගය 17%කින් පමණ දැවැන්ත ලෙස අව ප්‍රමාණය වීමයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය බර්ධාවය සීඝ්‍ර ලෙස වැඩිවීමෙන් 2015 පමණක් රුපියලේ අව ප්‍රමාණය නිසා රාජ්‍ය ණය රුපියල් බිලියන 286කින් 2016 රුපියලේ බිලියන 141කින්ද වැඩි වී ඇතයි මහා බැංකුව වාර්තා කොට තිබෙනවා. මෙම භයානක තත්ත්වය මේ ආකාරයටම පැවතුනොත් ශ්‍රී ලංකාවේ දැන් ගොදුරු වී තිබෙන්නේ දැවැන්ත ණය අර්බුදයෙන් අප රටට ගොඩ එන්නට ඉතා අපහසු වෙනවා අනුමානයි. එමෙන්ම එළමෙන විදේශ විනිමය ඉඟේට මුහුණ දෙන්නට ඉතා අසීරු වෙනවා. සීඝ්‍ර ලෙස වැඩි වෙන පොලි අනුපාත පාලනය කරන්නටත් නොහැකි වෙනවා. බාහිර කර්මපා අර්බුදවලට මුහුණ පෑමට දැන් ශක්තියක් නැහැ. ජාත්‍යන්තර ණය ශ්‍රේණි වලින් අපි 15ට වැටෙනවා. 14 වසරේ අවසන් වන අවුරුදු 9 කාලය තුළදී ශ්‍රී ලංකාවේ දැවැන්ත ජාත්‍යන්තර සහ දේශීය ආර්ථික අභියෝගවලට මුහුණ දුන්නා. එම කාලය තුළදී ලෝකයේ භයානකම ආහාර අර්බුදය, ලෝකයේ උග්‍රතම තෙල් අර්බුදය, ලෝකයේ දරුණුම ආර්ථික අර්බුදය, ලෝකයේ තියුණුම බැංකු අර්බුදය, ලෝකයේ දැවැන්තම ණය අර්බුදයද වාර්තා වුණා. එම අර්බුද ඉදිරියේ බොහෝ රටවල් විනාශ වුණා, පසුබෑමට ලක් වුණා. අප රටට මේ සියලු අර්බුදවල පීඩා දැනුණා, බලපෑවා. ඒත් ඒවාට මුහුණ දෙන්න අපිට හැකි වුණා. ඒවායේ අයහපත් විභාග අප ජනතාවට ගලා යෑම අපි වළක්වා ගත්තා. අප ඒවට අවශ්‍ය උපාය මාර්ග හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කළා. ඒ අතරම දේශීය මට්ටමින්ද දැවැන්ත ආර්ථික අභියෝගවලට අපි මුහුණ දුන්නා. වසර 30ක යුද්ධයක් කරද්දි, ඒ අවසන් කරද්දි, යුද්ධය තිබූ පළාතේ නැවත ප්‍රතිසංස්කරණය කරද්දි මතු වූ ප්‍රශ්නවලට අපි මුහුණ දී විසඳුම් ක්‍රියාත්මක කළා. ඒ කාලයේදී අප රටට අවශ්‍ය ජාත්‍යන්තර ණයක් ලබා ගන්න වෑයම් කරද්දි සමහර නායකයින් ජාත්‍යන්තර බැංකු වැටළුවා. ඒ නායකයින් බලයට આવොත් එසේ ලබා ගන්නා ණය ආපසු ගෙවන්නේ නැතයිද පැවසුවා. අපි ඒ අභියෝගවලටත් මුහුණ දුන්නා. ඒ ජය ගත්තා. ඒ සමගම අපි රට සහ ආර්ථිකය ස්ථාවර කළා. ඒ කාලයේදී අපිට ණය ගෙවන්න බැහැයි කියමින් අපි අඬා වැළපුණේ නැහැ. ජාත්‍යන්තර ආයතනවලට පදවලට නැටුවේ නැහැ. වෙළඳ වාසි ලබා ගන්නට රට පාවා දුන්නේ නැහැ. ඒත් රට සංවර්ධනය කරන්න අපේ මුළු ශක්තියම යෙදුවා. එමගින් අපි ජාත්‍යන්තර ආර්ථික ක්ෂේත්‍රවල පුළුල් විශ්වාසය දිනාගත්තා. එසේ කරමින් ඒ සියලුම අභියෝග මැද්දේ අප රට ආර්ථිකයේ කිසිදු කම්පාවක් නොදැනෙන ලෙසද, ජනතාවට කිසිදු ගෝලීය පීඩනයක් කාන්දු නොවන ලෙසද, ජනතාවට හිමි සානාධාර කප්පාදු නොකරමින්ද රටේ සාර්ව ආර්ථික විචල්‍යයන් රැකගනිමින්ද අප රටේ ආර්ථිකය ඉදිරියගෙන ගියා. එම තත්ත්වය සනාථ කරමින් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත සමාගම් සියල්ලම ශ්‍රී ලංකාව ධනාත්මක වූ ස්ථාවර දැනුමක් සහිත ක්‍රමයෙන් ඉහළ මට්ටමකට යොමු වන ණය ශ්‍රේණියක වාර්තාව වර්ගීකරණය කළා. ඒත් අප රටේ අවාසනාවට මේ රජය යටතේ කිසිදු ගෝලීය අභියෝගයක් නොමැතිවද ලෝක තෙල් මිල වසර 20කින් පමණ අඩුව අගේක පැවතියද රටේ ණය ශ්‍රේණියේ තිබූ මට්ටමෙන්වත් පවත්වාගෙන යන්නට අසමත් වී තිබෙනවා. ඒ අනුව මේ වෙන විට ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය සියලුම ශ්‍රේණිගත කරන සමාගම් විසින් පාලෙලා දමා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාව පිළිබඳ ඔවුන් සියල්ලන්ගේම දැක්ම ඍණයයිද ඔවුන් වාර්තා කර තිබෙනවා. මෙයින් සනාත වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිරීම ජාත්‍යන්තරවද පිළි අරගෙන හමාර බවයි. අයවැය පරතරයේ ඉහළට ගරු කථානායකතුමනි, නියෝජනායකතුමනි, 2009 වසරේ 30ක යුද්ධය අවසන් කළ අවුරුදු වසර 30ක යුද්ධය අවසන් කළ පසු 2010 සිට ශ්‍රී ලංකාව අයවැය පරතරයේ ක්‍රමයෙන් අඩු කර ගැනීමට අපගේ රජය සමත් වූවා. ඒ අනුව 2014දී අයවැය පරතරයේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 5.7ක අගයකට අඩු කර ගැනීමට අපට හැකි වුණා. එහෙත් 2015දීම ප්‍රවණතාවය ආපසු හැරුණා. රජයේ ලේඛනවලට අනුව අයවැය පරතරය 7.4ක් ලෙස වාර්තා වූවද විගණාධිපතිගේ වාර්තාව අනුව එම පරතරය 10.5ක් බව ඔහු ප්‍රකාශ කළා. එපමණක් නොව අප ඉතිහාසයේ පළමු වරට 2016 ශ්‍රී ලංකා රජයේ ගිණුම් පිළිබඳ තමාට අදහසක්වත් පළ කරන්නට නොහැකියයි විගණාධිපතිවරතුමා වාර්තා කළා. මේ අතිශයින් බරපතල චෝදනාවක් වුවත් යාපාලනය ස්ථාපනය කරන්නේ ඒ පවසා බල්ලට හා මේ හවුල් රජය ඒ පිළිබඳව තවමත් කිසිවක් කියලත් නෑ කරලත් නෑ. ගරු කතානක තවත් ඉදා කනගාටු දායක කරුණක් මට ඉදිරිපත් කරන්නට සිදුවෙනවා. එනම් විවිධ ජාත්‍යන්තර වර්ගීකරණයන්ට අනුව පසුගිය වසර දෙකහමාර තුළදී ශ්‍රී ලංකාවේ තත්ත්වය මට්ටම තැවැන්ත ලෙස කඩාවැටීමක් සිදුවී ඇති තොරතුරුයි. විවිධ ජාත්‍යන්තර ආයතන විවිධ ශේෂ්ත්‍ර හරහා රටවල් වර්ගීකරණය කරමින් එක් එක් වසරකදී ඒ රටවල් පවතින මට්ටම වාර්තා කරන බව අපි දන්නවා. ඒවා ආශ්‍රිතව ශ්‍රී ලංකාව 2014දී පැවති සහ 2017දී පවතින මට්ටම පිළිබඳව යම් සැලකිල්ලක් යොමු කිරීමට යෝග්‍යයි මා සිතනවා. එසේ කරද්දී අපිට පෙනෙන තොරතුරු මෙසේයි. නීතියේ ආධිපත්‍ය 2014 ශ්‍රී ලංකාවේ ලෝකයේ 48 වන ස්ථානයේ පසුවද මේ වන විට 68 වෙනි ස්ථානයට කඩා වැටී ඇත. ආර්ථික නිදහස 90 සිට 112 දක්වා පහළට, ව්‍යාපාර කිරීමේ පහසුදාවය 89 සිට 111 දක්වා පසුබෑමට, ජාත්‍යන්තර තරඟකාරීත්වය 68 සිට 85 දක්වා පිරීමකට, දූෂණ ප්‍රත්‍යක්ෂය 2014දී දූෂිතයයි කිව් අපරාජය යටතේ 85 වෙනි තැන තමයි අපි හිටියේ ශ්‍රේණී. 2017දී යහපාලනය මෙරට ගෙනෙන්නේයි මොරාන්ඩින් කෑ ගැසූ මෙම හවුල් රජ යටතේ 90 වෙනි ස්ථානයට බිඳහෙලීමයි. මිනිස් සංවර්ධනය අතින් පමණක් ශ්‍රී ලංකාව 2014දී පැවැති 73 වෙනි ශ්‍රේණියේ නැඳී සිටීමට සමත් වෙලා තියෙනවා. එපමණක් නොව ඉහතකී බොහෝ වර්ගීකරණයන්ට අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් පවා 2014දී ශ්‍රී ලංකාව පළමුව දෙවැනි ස්ථානයේ පසුවද 2017 වන විට දකුණු ආසියාවේද ශ්‍රී ලංකාවේ 3 වෙනි හෝ 4 වෙනි තැනට ඇද වැටී ඇත. ශ්‍රී ලංකාව කොයිබද ගරු කථානායක මා මෙතෙක් කළ විග්‍රහයෙන් හරහා අපට පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද වන විට ඉතා භයානක සාර්බුදකාරී තත්ත්වයකට පත් වී ඇති බවයි. මෙම තත්ත්වය අපට සමාන කළ හැක්කේ ඉතා දැවැන්ත නාටුවකට ගොදුරු වී ඇති කුඩා නැවක් කිසිදු පාලනයකින් තොරව මහමුදේ නිදැල්ලේ පාවෙන හා සමාන තත්ත්වයකට. එපමණක් නොව මේ නැව හසුරුවන්නේ වෛරයෙන් ආක්‍රෝධයෙන් පෙළෙන එකින් එකට යටින් කුමන්ත්‍රණය කරන හිතුවක්කාර කපිතානවරු දෙදෙනෙක්. එසේනම් මෙම නැවේ ගමන් කරන මගීන්ට ඉරණම ගැන බලාපොරොත්තුව තියාගන්නට අතිශය අපහසුවක් බව ඕනෑම කෙනෙකුට වැටෙනවා ඇත. ගරු කථානායකතුමා මා මෙතෙක් පෙන්වා දුන් අප රටේ සියලුම සර්වාර්ථික සාධක පායි ගමන් කරන්නේ නියමිත දිසාවට නොව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවට බව ඕනෑම කෙනෙකුට දැන් පැහැදිලි. එමෙන්ම අද අප රට ඉතා හානිකර පුනාවර්තන හේතුඵල චක්‍රයට ගොදුරු වී ඇති බව පෙනේ. එයින් ගැලවෙන්නට නම් අපගේ සාර්ව ආර්ථික විචලනයන් යහපත් දිසාවට යොමු කරගත යුතු වන්නේය. අද මේ රටේ ආර්ථිකය පාලනය කරන කණ්ඩායමට නම් මෙසේ කිරීමට දැක්මක් හෝ ශක්තියක් හෝ නොමැති බව ඉතා පැහැදිලිය. ඒ අය දිනෙන් දිනම අප රටේ ආර්ථිකයද දේශපාලනික ව්‍යුහයද අගාධයට මැදගෙන යන බව පැහැදිලිය. වැඩි කාලයක් යන්නට මත්තෙන් මෙම චක්‍රයෙන් අප රට ගලවා නොගත හොත් කිසිදා රට ගලවා ගත නොහැකි භයානක තැනකට යොමුවන්නට යොමු වෙනවා ද අනුමානය. එසේනම් මේ දූෂිත හා අදක්ෂ පාලකින් ඉතා ඉක්මනින්ම ගෙදර ඇවිය යුතුමය. එම කාර්යභාරය සතුව තිබෙන්නේ අප රටේ ජනතාවට. අප රටේ ජනතාවම කාර්යභාරය ෂ්ට කිරීමට මාත් උනන්දුවකින් සිටින බවත් අපට දැ පැහැදිලි. අවුරුදු දෙකාමාරක් කාලයක් තිස්සේ මේ රජයේ පළත් මැතිවන්නේ කල් දමමි සිටිය ඔවුන් ජනතාවගේ මත හොඳින් තේරුම්ගෙන ඇති නිසයි. මේ රජය 17 සැප්තැම්බර් මාසයේද කළ කළ තවත් උපර වැටියක් කරා පළාත් පාලන මැතිවරණ කල් දැමීමත් ගත් උත්සාහය මුළු රටම අද පිළිකුල් කරනවා. එවැනි උපර වැටි අරහ ජනතාවගේ අභිලාෂන් යම් ආකාරයකට තාවකාලික කල් දැමීමට මේ නායකින්ට හැකිව්වත් එළඹෙන ජනතා බලවේගය මේ රජයට මැඩපත්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා නොබෝ දිනකින් මැතිවරණයක් පවත්වන්නේ නම් උපදේකටත් නඩුවක්. ඒ පන්තෙන් කොමන දිනක හෝ මේ ජනතා අභිලාෂය ඉස්මතු වන බව මාමතක් කරන්න ඕනෑ. එවිට ජනතාවගේ සාමූහික මතය නැවත වරක් කරලියට එනු ඇත. එසේ වූවයින් පසුව අප රටේ දේශපාලන ප්‍රශ්නවලට පමණක් නොව රටේ ආර්ථිකය දඟවාලීමට නව කණ්ඩායමකට අවස්ථාවක් උදා වනු ඇත. ඒ තාක්කල් අප රටට ආදරය කරන සියලු දෙනාම මෙම රජය ගෙදර යැවීමේ උත්සාහයට අපගේ පාඟු සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලනවා. දැඩි පීඩන සහ මර්ධන ඉදිරියේ විශාල කැපවීමක අප රටට ආදරය කරන බොහෝ දෙනෙක් අපට නොමසුරුව බව මතක් කර දෙන්න ඕනෑ. ඒ සියලු දෙනාමගේ අර්ධාංග සහ ගෞරවය ප්‍රාර්ථනා කැමැති. අප රට විවිධ අභියෝගවලට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම අප රටට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පීඨ තුළින් අපට දිගින් දිගටම ඉදිරියට යන්නට හැකි තිබෙනවා. මේ ආශිර්වාදයේ ඉදිරියේ මාතෘභූමිය අද වැටි තිබෙන අගාධයෙන් නැවත ගොඩ ගැනීමට කටයුතු කළ යුතුව තියෙනවා. ගරු කථානායකතුමනි, මා නියෝජ්‍ය කථානායකතුමනි, මම මතක් කරන්න ඕන කිසිම විටක අපි ඡන්දය කල් දාන්න හෝ කිසිම පියවරක් ගත්තේ නැහැ. අපි ඕනෑම වෙලාවක ඡන්දයකට යන්න කැමති බව මතක් කරමින් ඒකම මේ අවස්ථාවේදී මේට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි. මා ඔබෙන් සමු.
ගරු අමර දිසානායක මැතිතුමාගේ කතාව නැත්නම් අජිත් පෙරරා මැතිතුමා. ගරු අජිත් පෙරරා මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසුව කතා කරමින් ලැබීම සතුටක්. එතුමා කතාව අවසන් කරේ මේ ඡන්දේ කල් දාන්න කැමති නැහැ කියලා. අපි කවුරුත් කැමති නැහැ. නමුත් ඡන්දේ කල් දාන්න විවිධ උපරවැට්ටි යොදලා අන්තිමටම අද අධිකරණයට ගිහිල්ලා අධිකරණ ක්‍රියාදාමයක් කරහා මේ ඡන්දේ නතර කරන්න උත්සාහ කරන්නේ කවුද කියලා අපිට කියන්න ඕන. ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමනි, ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමනි, ඒ කියන්නේ එහෙම නඩු පවරලා තියෙන්නේ ඔබතුමාගේ නෙමෙයි නං. අපිට අහන් ඉන්නකෝ. එහෙම නඩු පවරලා තියෙන්නේ ඔබතුමාගේ නෙමෙයි නං. ඒ අය කවුද කියන කාරණේ අපිට එළදරව් කරන්න ඒ හේතුකම තියෙනවා. දැන් කියන්න
ඕඩර් ගරු
ඉඩ දෙන්න
කර මැතිතුමා ඔබතුමා කතාව කරගෙන යන්න.
ඉඩ දෙනවා.
අජිත් පෙරේරා මැතිතුමා කතාව කරගෙන යන්න.
ගරු නියෝජක කතානායකතුමනි ඉඩ දෙන්න කියලා කියන්නේ.
ගරු අජිත් පෙරේරා මැතිතුමා, දැන් මේ අද විවාදය ඇවිල්ලා මැතිවරණේ නෙමෙයිනේ.
අපේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කිව්වා මේ මැතිවරණේ ප්‍රශ්නයක් කියලා. ඒකයි මම කියන්නේ. කියන්න
අජිත් පෙරේරා කතා කරා.
මගේ වෙලාවෙන් දෙන්න නියෝජක කතා නේද?
විනාඩියක් දෙන්න.
මගේ වෙලාවෙන් දෙන්න. නියෝජක කතා නේද? මගේ වෙලාවෙන් දෙන්න.
කාංචන විජේසේකර මැතිතුමා.
ගරු දෙන්න කියන්න. නියෝජක කතා නායකතුමනි, අපේ අජිත් පෙරේරා මැතිතුමා ඊයේ දවසේ විශේෂයෙන්ම මේක මතක් කරා ඒකබද්ද විපක්ෂයෙන් තමයි මේ මැදිහත් වීම කරේ කියලා. නමුත් අද අපි හොයාගෙන තියෙන කරුණු මේ ඉදිරිපත් කරපු පෙත්සම්කරුවන්ගෙන් 6 දෙනාගෙන් එක පුද්ගලෙක් මාතර දිස්ත්‍රික්කයේ කොටබල ප්‍රාදේශීය පෙත්සංකරු අද දවසේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමතුමාගේ පුතා පසඳ යාපා අබේවර්ධන දකුණු පළාත්සභා මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යොහාන් දනුෂ්ක අනිත් පුද්ගලයා පණ්ඩුවස්නුවර කොට්ටාසේ ඒ පෙත්සම ඉදිරිපත් කර පුද්ගලයා දයාසිරි ජයසේකර ඇමතුමා මේවර මැතිවරණ ඉදිරිපත් කරන්න ඉන්න දෙවැනි කොට්ටාස වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඉන්න පුද්ගලයා තුන්වැනි පුද්ගලයා අපේ ඩිලාන් පෙරේරා ඇමතුමාගේ මාර්ග සංවර්ධන අධිකාරියේ මේ මොහොතෙත් වැඩ කරන හාලියල ප්‍රාදේශ සභාවේ බණ්ඩාරවැල ප්‍රාදේශ සභාවේ ඉන්න පුද්ගලෙක් තව තුන්දෙනෙක් ඉන්නවා මහනුවර මහනගර සභාවේ තව තුන්දෙනෙක් ඉන්නවා ඒ තුන්දෙනාත් මේ ආණ්ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ ඇමතිවරු මිසක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නෙවෙයි ඒකාබද්ධ විපක්ෂයෙන් අපි මැදිහත් වීමක් කරන්න ඉල්ල තියෙනවා මේකට විරුද්ධව කරුණු දක්වන්න
ඔන්න මැතිවරු දිලාන් පෙරේරා මැතිතුමාගේ නම honorable dilan perra
yeah prasina
mike hasn't come yeah okay yes
sir marga sangandha garu niyoja kathanaka thumani marga sangandha adhikari mage nemei marga sangandha mage nemei idi marga sangandha adhikariyata kattiya piruvet mama nemei kattiya piruvet e pow kiyana yamai e nisa me anawashya akara mada gahanna enawana api sudana heda mada gahanna
ai garu
niyoja kathanaka thumani
nuru disa anayaka mathuma
මාර්ග සංවර්ධන අධිකාරිය ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යතුමාගේ නොවන බව ඇත්ත. හැබැයි ඔහු මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරියෙක් වගේම ඔහු හාලියල පදිංචිකරුවෙක්. ඔය පෙස්සම දාලා තියෙන කෙනා. හරිද? ඒ නිසා ගරු කථානායකතුමනි මේ ඡන්ද කල් දැමීම සඳහා දරන ප්‍රයත්නය කවුද කියන එක මේ සභාව දන්නවා. ඒ වගේ ලැජ්ජාසහගත වැඩ කරන්න එපා. එච්චරයි. හරි පැහැදිලි. කවුද ඡන්ද කල් දාන්න මේ නඩුගොලු කරන්න කියලා. ඔය හංගන්න පුළුවන් නේ ව නෙවෙයි ගරු නියෝජ කථානායකතුමනි.
ඕඩර්. ගරු දිලාන් පෙරේරා මහතුමා මයික්‍රෝෆෝනේ නැහැ.
අර අලුත් පක්ෂයෙන් ඡන්ද ඉල්ලනවා. මාර්ග සංවර්ධන අධිකාරිය මගේ ආසෙ වැඩ කරන කට්ටිය මේ පාර අලුත් පක්ෂෙන් ඡන්ද ඉල්ලනවා.
ගරු අජිත් පෙරේරා මහතුමා
ගරු නියෝජ කථානායකතුමනි
වෙලාවෙන් විනාඩි 4ක්
තියෙනවා. කියන්න අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේ ඡන්දය බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හැටියට කඩිනමින් ඡන්දය බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේ රටේ බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කටයුතු කරන්නේ කවුද? කවුරුණත් ඒ මොන පක්ෂේ වුණත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්න උපරවැට්ටි ගහනවා නම් ඒ උපරවැට්ටියට එරෙහිව එක්සත් ජාතික පක්ෂය අපි කරන් කරනවා. ඒ නිසා එදා බොහොම ස්තුතියි ඔබතුමාගේ කරුණ වලට. මදක තියාගන්න ඡන්ද ඉල්ලුවා.
ඕඩර්. ගරු කාංචල
ඡන්ද දෙන්න බැරි කාලේ ඡන්ද ඉල්ලුවා.
ඔබතුමා ඉඳගන්න.
නියෝජ කතානායකතුමනි ඡන්දය ලබා දුන්නට පස්සේ
ඕඩර්. කාංචන රත්වත්ත කාංචන විජේසේන මහතුමා ඉඳගන්න.
කොන්දක් තියෙනවනම් බය නැතුව ඡන්දර ඉදිරිපත් කරන්න මොන පක්ෂේ වුණා? එයා බුලත් කොලේ වුණත් එකයි, අතේ වුණත් එකයි, එයා පොහොට්ටු වුණත් එකයි, එයා සීන වුණත් එකයි, බය නැතුව ඡන්දර ඉදිරිපත් වෙන බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ එක්සත් ජාතික පක්ෂය මේ මැතිවරණයේ ජයග්‍රහණය කරනවා. අපිට ඡන්දෙට බය නැහැ කියන කාරණේ මම කියන්න ඕනේ. ගරු නියෝජ කථානායකතුමනි මෙම අයවැය සම්බන්ධව විශේෂයෙන්ම කර මුදල් ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. ගරු නියෝජ කථානායකතුමනි මේ අයවැය මන් නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයට ඉතාම වැදගත් අයවැයක්. කළුතර දිස්ත්‍රික්කයේ තුල මේ රටේ විශාලතම කාර්මික අධිකලාපය රයිගම්පුර කාර්මික අධිකලාපය දැන් ඉදිවෙනවා. මේ වන විට ආයෝජකයන්ට ආරාධනා කරලා තිබෙනවා ජනවාරි මාසේ වෙනකොට ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට හැකියාව ලැබලා තිබෙනවා. මම ස්තුතිවන්ත වෙනවා රිෂාඩ් බදුදීන් ඇමතුමාට, එතුමාගේ අමාත්‍යංශයට, ලංකාවේ විශාලතම කාර්මික අධිකලාපය රයිගම් කාර්මික අධිකලාපය හැටියට කළුතර දිස්ත්‍රික්කයට ලබා දීම ගැන රැකියා දසදහසක් පමණ ප්‍රමාණයක් ලබා දීමට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නිසා කළ යුතු වන්නේ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ආයෝජ්‍ය දේශීය සහ විදේශික ආයෝජ්‍ය සියලු දෙනා මෙහි ඉදිරිපත් වීම අපි අපේක්ෂා කරනවා අයදුම්පත් බාර ගන්න අවසාන දිනය දෙසැම්බර් 15 බවම පම කියන්නේ සතුටින් ඔය හම්බ කරපු සල්ලි තියෙනවනම් හංගගෙන ඒව ආයෝජනය කරන්නත් අවස්ථාව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කරුණ නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම මේ රටේ නිදහස් වෙළඳ කලාප අතරින් අලුතින් ඉදිකරන මිල්ලනිය නිදහස් වෙළඳ කලාප ඉදිවෙන්නත් මගේ ආසනේ මං ඉතාම සතුටු වෙනවා කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නෙමෙයි මුළු බස්නාහිර පළාතේම කාර්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් හැටියට ඉඩම් රජයේ ඉඩම් තිබෙන පහසුකම් තිබෙන ඒ වගේම ජනතාව විශාල වශයෙන් වාසය කරන බණ්ඩාරගම ප්‍රදේශය අමතක වී ගිය ප්‍රදේශයක් මගේ ඉල්ලීම අනුව වර්තමාන රජය ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා මුදල් ඇමතිතුමා ඒ විශේෂයෙන්ම මගේ සූතුවන්ත වෙනවා අපේ ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාට ඒ මට අවශ්‍ය පහසුකම් ලබා දීම පිළිබඳව ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම අයවැයෙන් පමණක් බණ්ඩාරගම ප්‍රදේශයේ යටිතල පහසුකම් දිනු කරන්න ඒ වගේම ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිත ශක්තිමත් කරන්න විශේෂිතව නම සඳහන් කරලා රුපියල් මිලියන 2000ක් නැත්නම් රුපියල් ලක්ෂ 20000ක් මේ අයවැයෙන් ලැබලා දීලා තියෙනවා ඒ නිසා ගරු මුදල් ඇමතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතුමනි ඉතුරු වෙල ටික තියෙන ඔබතුමාගේ අතේ ඒ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය දිනු කිරීමට ඒ වරමුදල් යොදලා ඉක්මනින්ම ඊළඟ මාස කීපය තුළ පැල්පොල අධිවේගී ප්‍රවේශය ඉදිකල අවසන් කළ දෙන්න මූලික කටයුතු දැන්ටමත් අවසන් ඔබතුමා දන්නවා ලොකු සහායක් අපිට ලැබුණා ඒ නිසා ඊළඟ මාස කීපය තුළ මේ යටිතල පහසුකම් ටික අපිට සංවර්ධනය කළ දෙන්න අවශ්‍යයි ආයෝජකයන් අද වෙනකොටත් ඇවිල්ලා ඉන්නවා ඒ කිසි ප්‍රශ්නයක් නෑ අපේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා ආයෝජකයන් එන්නේ හැලු ආයෝජකයන් එනවා මේක මේ ආයෝජන කියන ඒවා නවීන දියුණු කර්මාන්ත ශාලා අහසුඩින් අරන් එන්න බෑ අද ලෝකයේ පිළිගත් ආයෝජකයන් ලැබිලා ඉන්නවා ඔවුන් සූදානමින් ඉන්නේ අපි අපේ යටිතල පහසුකම් ටික හදලා දීලා ඒ ඉඩම් වෙන් කර දීමේ කටයුතු අවසන් වෙනතුරු ඒ නිසා මේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛතම ස්ථානයක් බවට කළුතර දිස්ත්‍රික්කය විශේෂයෙන්ම මගේ ආසනය මිල්ලනිය ප්‍රදේශයේ පත් කිරීම පිළිබඳව මේ රජයට මගේ ස්තුතිය මම පිරිනමනවා ඒ ප්‍රතිඵල ඉතා ඉක්මනින් රටේ ජනතාවට අත්පත් කර දෙන්න අපි කටයුතු කරනවා කියන කාරණය ප්‍රදේශයේ දේශපාලන නායකය වශයෙන් මම කියන්න කැමතියි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් මේ විෂය ගැන බොහොම උනන්දුවෙන් කටයුතු කරනවා තිරසාර සංවර්ධනය ගැන. තිරසාර සංවර්ධන විෂය පිළිබඳව මෙම අයවැය පුරා හැම තැනම තිබෙන විශාල කැපවීමක්. ගරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ රට සංවර්ධනය කරා ගෙන යන ගමනේදී විනාශකාරී සංවර්ධනයේ වෙනුවට තිරසාර සංවර්ධනය කෙරේ කැප වෙලා තිබෙනවා. ඒ තිරසාර සංවර්ධන ඉලක්ක 17ක් අතරින් 7 වෙනි ඉලක්කය සියල්ලන් සඳහා දැරිය හැකි විශ්වාසනීය තිරසර නවීන බලශක්ති සපයීම සනාථ කිරීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අහනවා අලුතෙන් බලාගාර හැදුවද කියලා. එතුමා ඉන්න කාලේ මෙරටේ සූර්ය බලශක්තිය පිළිබඳ බලපත්‍ර දුන්නේ දූෂණයට යටත්ව. ඒ වගේම සුලං විදුලිය පිළිබඳ බලපත්‍ර දුන්නේ දූෂණයට යටත්ව. රාජපක්ෂ මහත්තයාගේ දූෂිත ක්‍රියාකලාපේ නතර කරලා 100%ක් තරඟකාරී ටෙන්ඩර් කාර්යපටිපාටි අනුව මේ රටේ සූර්ය බලය මිලදී ගන්න සුලං බලය මිලදී ගන්න කටයුතු කළේ මේ වර්තමාන රජය බව අපි සතුටින් කියනවා. එතුමාම අලුතෙන් බලාගාර හැදුවද කියලා. සූර්ය බල සංග්‍රාම යටතේ විතරක් මෙගවට් 100ක සූර්ය විදුලි බලය පහුගිය වසර තුල විතරක් මේ රටේ ජාතික විදුලි පද්ධතියට එකතු කරලා තියෙනවා. මෙගවට් 100ක් කරුණ නියෝජ්‍ය කතානායකතුමනි. අර තොග ගානට පගා ගන්න මහා පරිමාණ විදියට පගා ගන්න දූෂිත ක්‍රමවේදෙරි මේව තේරෙන්නේ නැහැ. මේ තරම් අර්බුදයක් තියදී අවුරුදු 10ක දැවැන්ත නියඟයක් තියදී ශාලතම නියඟය අවුරුදු 10කට පස්සේ අපිට ආපු. දැන් එවැනි අභියෝගයක් තියදී මේ රටේ විදුලි පද්ධතිය අකණ්ඩව පවත්වගෙන යන්න අපිට පුළුවන්කම ලැබුණේ මේ ශක්තිය නිසා. නොරොච්චලේ බලාගාරය දුන්නේ ටෙන්ඩර් නැතුව නොරොච්චලේ බලාගාරය හැදුවේ සම්පූර්ණම දූෂිත ක්‍රමවේදයකට ලැබුණේ අපිට බාල තාක්ෂණය. හැබැයි අපි අද කෙරවල පිටියේ මෙගවට් 300ක බලාගාරයක් හදනවා ටෙන්ඩර් කාර්යපටිපාටි අනුව සම්පූර්ණයෙන්ම කටයුතු කළා. ඒ ටෙන්ඩර් තරඟකරු අතර තරඟයක් තියෙනවා. ඒ ටෙන්ඩර් දාන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයෝ විවිධාකාර ක්‍රියාදාමයන් හරහා ඒ ක්‍රියාදාමය වැරදි විදිහට පාවිච්චි කරන උත්සාහ කරනවා. හැබැයි අපි රජයක් හැටියට දූෂණයට ඇති ඉඩකඩ වළකලා යම් නිලධාරියෙක් හෝ නිලධාරි කණ්ඩායමක් දූෂිතව කටයුතු කරන්න උත්සාහ කරනවා නම් අද අපිට චෝදනාවක් නැහැ. සිඹලා අපිට අමුතුමාටවත් මටවත් කිසිම චෝදනාවක් නැහැ මේ ටෙන්ඩර් වලට මැදිහත් වෙනවා කියලා. අද මේ ප්‍රශ්න තියෙන නිලධාරීන් විරුද්ධව. හැබැයි ඒ කිසිම නිලධාරියෙකුට මෙම කටයුතු වලට අයිති ලෙස මැදිහත් වෙන්න බැරි වෙන්න අපි මේ පාලනය කරගෙන යනවා. ඒ අනුව මෙගවට් 300ක දැවැන්ත බලාගාරයක් සඳහා ටෙන්ඩර් කටයුතු අවසන් වෙන්න ඕන මෙන්න තියෙන්නේ. මේවා ඉතින් අල්ලසර දෙනවා නම් බොහොම ලේසියෙන් මාසෙන් දෙන්න පුළුවන්. අපි ඒක කරන්නේ නැහැ නියෝජක කතානායකතුමනි. ඒක අපේ ක්‍රමය නෙමෙයි.
මේ කාලය අවසන් වෙනවා.
ඒ වගේම ගරු නියෝජක කතානායකතුමනි අවසාන වශයෙන් කියන්න ඕනේ සූර්ය බලය පිළිබඳ අපේ තියෙන කැපවීම සූර්ය මෙම අයවැය හරහා සූර්ය විදුලි බලය ශක්තිමත් කරන්න දිරිමත් කරන්න විශාල සහන ලබා දීලා තියෙනවා. ආයෝජකයන්ට ඔවුන්ගේ ආදායම මත බදු 50%කින් අඩු කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය. ඒ කියන්නේ සුළං බලය, සූර්ය බලය ඇතුළු ඒ වගේම ජල විදුලියත් ඇතුළත් වෙනවා. ඒ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජකයන්ට 50%ක බදු සහනයක් ලබා දීලා තියෙනවා. සුවිශේෂ ක්ෂේත්‍රයක් වශයෙන් හඳුරගෙන. ඒ වගේම පුංචි මිනිහට තවන්ගේ වහලේ මත සූර්ය බල කට්ටලයක් සවි කරගන්න 6%කට ණය 6%යි පොලිය නියෝජ්‍ය කතානායකතුමනි අවුරුද්දකට 6%යි මාසෙකට නෙමෙයි අවුරුද්දකට 6%යි. ඒ වගේම ව්‍යාපාරිකයන්ට අවුරුද්දකට 8% ගානේ අසීමිත මුදලක් ලබා දෙන්න බැංකුව මගින් අපි කටයුතු කරනවා. ආසියානු සංවර්ධන බැංකුව අපිට ඒ සඳහා ඩොලර් මිලියන 175ක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ රටේ විදුලි බල ක්ෂේත්‍රයේ අලුත් මානයකට යන්නේ. විදුලි බල ක්ෂේත්‍රයේ ගල්නඟුරුණින් ක්‍රමයෙන් ඈත් වෙනවා. විදුලි බල ක්ෂේත්‍රයේ ඩීසල් වලින් ක්‍රමයෙන් ඈත් වෙනවා. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කරා යොමු වෙනවා. ඒ යොමු වන ගමනට ධෛර්යමත් වන ලෙසට ඒ මේ ලෝකයේ පිළිගත් පරිසරය ආරක්ෂා කරන නිල හරිත ආර්ථිකයක් ගොඩනගෙන ඒ ක්‍රියාදාමයේ ශක්තිමත් කරන්නට අවශ්‍ය කරන බොහොම දුරදක්නා නුවණින් යුතු අයවැයක් තමයි ඉදිරිපත් කළ තියෙන නියෝජ්‍ය කතානායකතුමනි. ඒ සාපේ සතුටු වෙනවා. අපි ඉතාම සතුටු වෙනවා මේ අයවැය පිළිබඳව සීමිත කාලයක් තිබුණත් ඒ කාලයෙන් කොටසක් වැය වුණේ විශේෂ පොඩ්ඩක් එහා දෙයක් වුණත් කරුණ නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රජාතන්ත්‍රවාදයත් මෙරටේ මිනිසුන්ට අවශ්‍යම දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදයට කැමති මිනිස්සුයි ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ මිනිස්සුයි ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කුමන්ත්‍රණ කරන මිනිස්සුයි අඳුරගන්න අපිට අවශ්‍යයි. අපිට කියන්නේ රටේ පුරවැසියන්ට අවශ්‍යයි. ඒ නිසා ඒ කාලයකට වැය වුණ දුකක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. බොහොම ස්තුතියි.